හොඳයි, අද අපි එකතු වෙලා තියෙන්නේ නිස්සරණ වන්නේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්ක. එතකොට අපි මේ ධර්ම සාකච්ඡාවේදී යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාවක් සපයා ගන්නවා සංගීත සූත්‍රෙන්. ඉතින් අදත් ධම්ම සුබන්ද සායන හන්සේලා ඇස්තිලා ඉන්නවා කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න. ඉතින් මම හේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා එහෙමනම් වැඩසටහන පටන් ගන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව ඇවදිවීම නොගිඩන් සැම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු ඌවටැන, ඇදුරු ඌවටැන, ගිලන් වැඩිහිටි ඌවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී ඍෂිනම් හීල් දන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව, සිරුරු පිරිදැගුම්, බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින් නොගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුටුව පිඬු පිණිස සහසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සැන්ටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වඩ සැන්ටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමේ ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩකටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වුවදුරු මැඬලීමට සමතෙකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකීය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදු ගමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ විතිකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, අපි එතකොට මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව. දැන් අපි අද දවස සඳහා නියමිත වෙච්ච මාතෘකාව ඉදිරිපත් කරන්න කියලා දමසුබද්ද සානාතර ආරාධනා කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාටික වග්ගයේ සංගීති සූත්‍රය චක්කනිපාතේ 412 වෙනි පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ච. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ මේ භාග්‍යවතුන් වහන්සේ විතින් මොනවට ධාරණ ලද ධර්ම හයක් ඇත. යම්සේ මේ ශාසන දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම හයක් දෙයත්? ච විඤ්ඤාණ කායෝ චක්ඛු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ඝාන විඤ්ඤාණං ජීවහා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං. විඤ්ඤාණ කාය වරහන් ඇතුළේ විඤ්ඤාණ සමූහ 6ක චක්ෂූර් විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය. ඒක කරන් තියෙනවා.
හොඳයි, එතෙම දැන් ඔතන මේ විඤ්ඤාණ වලට එන්න කලින් තියෙන කොටස් කීපයක්. ඒ කියන්නේ අපිට විඤ්ඤාණයක් ඇති වෙන නම් හේතු කීපයක් අවශ්‍යයි. එකක් තමයි ඇහැ, අනිත් එක තමයි අනිත් පැත්තෙන් අපිට දකින්න රූපය. ඒතර මේ දෙක එකතු වීමෙන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කියලා එතකොට විස්තර කරනවා. මේ ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. ඊළඟට සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති මොකද්ද, සෝත විඤ්ඤාණං. එතකොට කන මුල් කරගෙන පහළ වෙන විඤ්ඤාණයක් නම් දැනුවත් වීමක් නම් එහෙමනම් කන කියන එක නිරෝගීව තිබීම අවශ්‍යයි. ඊට පස්සේ බාහිරෙන් සද්දයක් හැසීම අවශ්‍යයි, නැත්නම් තිබීම අවශ්‍යයි. මේ දෙක එකතු වීම හරහා සෝත විඤ්ඤාණයක් පහළ වෙනවා. ඊළඟට ගහනංච පටිච්ච ගන්ධේච උප්පච්චති ගහන විඤ්ඤාණං. ඒතර ගහණය කියලා එතකොට නාසය, ඊළඟට එළියෙන් සුවඳක් ගඳක්, මේ දෙක මේ දෙකක්. ඒතර ඔය ටික එකතු වුණාට පස්සේ තමයි ගහන විඤ්ඤාණ කියලා ස්වභාවයක් පහළ වෙන්නේ. අඬ ජීවහාජ පටිච්ච රසංච උප්පජ්ජති ජීවහා විඥාන. එතකොට මේ දිව එළියෙන් එන රසය, මේ දෙකේ එකතුෙන් ජීවහා විඥානයක්. දිව මූලික කරගත්ත, දිව පාදක කරගත්ත දැනුවත් වීම. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන. කයත් ඊළඟට කයට ස්පර්ශ වෙන යම්කිසි අපිටම උණුසුමක්, සිසිලසක්, පීඩනයක් ඒවා මුල් කරගෙන ඊට පස්සේ කාය විඥානයක්, කය හා සම්බන්ධ දැනුවත් වීම. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං. එතකොට මනසට අරමුණක් පැමිණීම හරහා ඒ දෙක දැනුවත් වීම නිසා, මුලිච්ච වීම නිසා ඊට පස්සේ ඔන්න අපි කියනවා මනෝ විඤ්ඤාණයක් පහළ වෙනවා කියලා. ඉතින් ඔක ඇත්තරම මේ සීරිස් එකක් තියෙන. ඔතන කරුණු කීපයක් තියෙන. මුලින්ම ගත්තොත් ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනයක් තියෙනවා, ඊට පස්සේ බාහිර ආයතනයක් තියෙනවා. මේ දෙක මුල් වීමෙන් විඤ්ඤාණයක් පහළ වෙනවා. ඊට පස්සේ විඤ්ඤාණය මුල් කරගෙන නැත්නම් මේ තුන් දෙනාම දැන් එකට සිද්ධ වෙනවා වගේ හැඟීමක් පහළ වෙනවා. මොකද මේක නැවත නැවත සිද්ධ වෙනවා. කියලා මේවා මේ අපි කතා කරන්නේ ඇත්තට බලවා හරි ෂණමාත්‍ර ක්‍රියාවන් රසක්. නමුත් මේ ෂණමාත්‍ර ක්‍රියාවන් රස නැවත 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 සිද්ධ වෙනකොට දැන් මෙතන අපිට හැඟෙනවා දැන් මේ තුනක් ඉන්නවා කියලා. නැත්තම් ජීවහා මේ අපිටම චක්කු රූප චක්කු විඥාන කියන මේ තුන නිකන් දැන් එකට තියෙනවා වගේ හැඟීමක් ආවහම ඔන්න එතනින් අපි කියනවා මොකද කියන්නේ ස්පර්ශයක් පහළනවා කියලා. චක්කුංජ පටිච්ච රූපේ චුප්පාජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේ තුනේම එක්ව යාම නැත්තම් සාමූහිකව ක්‍රියාත්මක වීම ස්පර්ශයක් වශයෙන් හඳුනනවා. පස්ස පච්චා වේදනා. ඊට පස්සේ ඕකෙන් තමයි වේදනාවක් පහළ වෙන්නේ. ඒතර වේදනාව විවිධාකාර වෙන්න පුළුවන්. ඒතර වේදනාවක් පහළ වෙනවා. ඒතර වේදනාව මුල් කරගෙන මොකද්ද පහළ වෙන්නේ? තණ්හාවක් පහළ වෙනවා. වේදනා පච්චා තණ්හා. දැන් එතකොට ඔන්න ඔය සීරීස් එක ගත්තොත් චක්කු අනිත් පැත්තේ රූප, මේ පැත්තේ චක්කු විඥාන, චක්කු සම්පස්සජා වේදනා, හසේ චක්කු සම්පස්සේ මුල් කරගත්ත තණ්හාවක්. එතන ගත්තොත් එන්නේ රූප තණ්හාවක්. තව ඒ විදිහට සීරීස් එක යන්න ඕනේ අත්‍තරම මේ මුළු ආයතන පද්ධතිය හරහාම. දැන් අපි සද්දේ සම්බන්ධයෙන් කියනවා නම් කන, සද්ද, ඒ දෙක මුල් කරගෙන කනහා ආශ්‍රිත විඥානයක් දැනුවත් වීමක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ තුනම සමව ක්‍රියාත්මක වෙනකොට ඒ හරහා සම්බන්ධ වෙච්ච ස්පර්ශයක්, ස්පර්ශය මූලික කරගත්ත කනහා සම්බන්ධ වෙච්ච වේදනාවක්, ඊළඟට සද්ද සම්බන්ධයෙන් තණ්හාවක්. තේරෙනවද? ඒතකොට සද්ද සම්බන්ධයෙන් තමයි ඒලාදී පහළ වෙන තණ්හාව, සද්ද මූලික කරගත්ත තණ්හාවක්. ඊට පස්සේ නාසය, ගඳ, සුවඳ, ඒ හා සම්බන්ධ ගහන විඥානය තුනම එකට ක්‍රියාත්මක වෙනකොට නාසය හා ඇසුරු කරන ස්පර්ශයක්, ස්පර්ශයේ මුල් කරගෙන වේදනාවක්, ඒක සැප දුක උපේක්ෂා එහෙම වෙන්න පුළුවන්. සෙ මේකට ඇතුළේ තණ්හාවක්. එතකොට ඒ ඇති වෙන්නේ ගඳ සුවඳ හා සම්බන්ධ තණ්හාවක්. ඊළඟට දිවට, දිවයි රසයි ඒ දෙක මුල් කරගත්ත ජීවහා විඥානයක්. එතකොට ඒ තුන එකට යනකොට ඔන්න ජීවහා සම්පස්සජා ජීවහා සම්පස්සයක්, ස්පර්ශයක්, ස්පර්ශයේ මූලික කරගෙන වේදනාවක්, වේදනාවට ඔන්න තණ්හාවක්. ඒතකොට මුල් වෙච්ච අරමුණ ගත්තොත් රස, රස හා සම්බන්ධ තණ්හාව, රස තණ්හා කියලා කියනවා. ඊළඟට කයට, කයයි ස්පර්ශයයි මූලික වෙලා, එතකොට කාය විඥානයක්. ওই තුන රටක් ගාලා ක්‍රියාත්මක වෙන තුනක් තියෙනවා කියලා හැඟීමක්, ස්පර්ශයක්, ස්පර්ශයේ පාදක කරගත්ත වේදනාවක්, වේදනාවට ඇති වෙන තණ්හාවක්. ඒ තණ්හාව ඇවිල්ලා පොට්ටබ්බේට ඇති වෙච්ච සණ්හාවක්, ස්පර්ශයට ඇති වෙච්ච තණ්හාවක්. මනසට අරමුණක් එනවා. මනසට අරමුණක් ආවහම ඒ අරමුණ එතකොට දැනගන්නවා, මනෝ විඥාන තත්ත්වයක් එනවා. තුන තට්ටට්ටා කියන්නේ එක යහුසුලුව ක්‍රියාත්මක කරන අපිට මෙතන තුනම තියෙනවා කියලා හැඟීමක් එනවා. චක්කු සම්පස් මේ මනෝ සම්පස්සයක් වෙනවා. ඊට සොන්න වේදනාවක් එනවා. වේදනාවට ඔන්න තණ්හාවක් එනවා. ඒතකොට හිතට ආපු අරමුණට තමයි මුල් කරගෙන තමයි තණ්හාව ඇතිලා තියෙන්නේ. දැන් එතකොට මම කොහෙද ඉන්නේ? දැන් කොහෙද මම ඉන්නේ? මේ ප්‍රොසෙස් එකේ මම එක් නැහැ නේද? දැන් මෙතන බුදුහාඳුනෝ පෙන්නන්නේ මෙතන මේ හේතුඵල ධමයන් තනිකර ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපේ මේ ඉන්ද්‍රයන් ඇසුරෙන් අපි මුළු ලෝකෙම අපි ග්‍රහණය කරගන්නවා. මුළු ලෝකෙම අපි තේරුම් ගන්නවා. දැනුවත් වෙනවා මුළු ලෝකය ගැනම. ඇස හරහා අපි දැනුවත් වෙනවා මේ රූප සම්බන්ධයෙන්, කන හරහා සද්ද සම්බන්ධයෙන් දැනුවත් වෙනවා, නාසය හරහා ගඳ සුවඳ දැනුවත් වෙනවා, දිව සම්බන්ධ කරගෙන රස සම්බන්ධයෙන් දැනුවත් වෙනවා, කය පාද කරගෙන ස්පර්ශයන් ගැන දැනුවත් වෙනවා. මේ ටික මේ බාහිර ෆිසිකල් ටික නැත්තම් භෞතික ටික නැත්තම් ඔන්න මනසට එන අරමුණු ගැනත් අපි දැනුවත් වෙනවා. එතකොට මේ දැනුවත් වීම රාශියක්, ගනුදෙනු රාශියක්, බාහිර අභ්‍යන්තර ආයතන හරහා දැනුවත් වීම, ක්‍රියාත්මක වීම රාශියක්, ක්‍රියා රාශියක් සිද්ධ වෙනවා. මෙතන මමෙක් ගැන කතාවක් නැහැ නේද? නමුත් අපේ මනෝ විඥාණය පැත්තෙන් හැබැයි මේට අමතරව මේ එන අරමුණු පාදක කරගෙන අපි ගහගන්නා වෙනම අට්ටාලයක්. ඒක තමයි අර දෘෂ්ටිගත වෙලා සක්කාය දිට්ඨියක් කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන දැන් මේ ටික තටන් ගාලා සිද්ධ වේගෙන යනවා. දැන් හිතන්න අපි ගිනි බෝලයක් කරකවනවා කියලා. දැන් ගිනි බෝලයක් කරකවනකොට මේක වේගෙන් කරකවන්න කරකවන්න අපිට මේක මේ ලණුව කෙල්ලපු ගිනි ගුලියක් කියලා අපිට හැඟීමක් එන්නේ නැහැ නේද? අපි ඒක නවත්තලා තියුණොත් ඔන්න තේරෙනවා මේ ලණුව කෙල්ලලා තියෙනවා, ගිනි ගුලියක් තියෙනවා කියලා. නමුත් මේක වේගෙන් අපි කරකවනකොට අපිට හැඟෙන්නේ ගිනි වලල්ලක්. දෙන්නේ වගේ දැන් අපි නිරන්තරයෙන්ම ජීවත් වෙනවා කියන හැඟීම නිරන්තරයෙන්ම ඇහෙන් රූප පේනවා, කනින් සද්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශ ලබනවා, මනසට අරමුණු වෙනවා. දැන් මේක අතෝරක් නැතුව කිසිම මේ නතරවීමක් නැතුව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. දැන් මෙහෙම සිද්ධ වෙන්න මේක බොහොම වේගවත් සිද්ධ වෙන්න මම ඉන්නවා, මම දන්නවා, මට ඇහෙනවා, මට පේනවා කියලා දැන් අර මම කියලා හැඟීමක් පුජ්‍යල භාවයක් ඕක අසර රිංගනවා. ඉතින් හරිම පැටලිල්ලක් තියෙන්නේ. එතකොට ඔන්න පැටලවිල්ල බුදුහාඳුරෝ ඉවත් කරන්නේ මේ විදිහට අපිට ටිකක් මේක විග්‍රහ කරලා පෙන්නනවා. මේ බජ්ජවාදයක් විදිහට විග්‍රහ කරලා මෙතන තියෙන්නේ කෙනෙක් පුඤ්ජලයේ කරන දෙයක් නෙමෙයි. මෙන්න මෙහෙම හේතුඵල ධමයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ කියන එක, කන, නාසය දිව කය මන කියලා අභ්‍යන්තර වශයෙන් ආයතන, එළියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා බාහිර ආයතන, මේ කට්ටියම එකිනෙකාට ගෝචර වෙලා සමූහයක් වශයෙන් කටයුතු කරද්දී ඔන්න ඊට ඒයට අදාළ විඥාන, මේ කට්ටියම තුනක් විදිහට ගැනීම හරහා ස්පර්ශ, ඊට පස්සේ වේදනා, වේදනාවට ඔන්න තණ්හා, තණ්හාවට පස්සේ ඉතින් සම්පූර්ණයෙන්ම වැඩේ අනාතයි. ඊට පස්සේ ඉතින් තණ්හාව මේ ඔක්කොම ලව එකට අලෝලා මේක නම් තනි කෙනෙක් එක ගුලියක් බවට පත් කර ගන්නවා. නිකන් ඔක්කොම නිකන් අර එකට ඇඳලා නිකන් ගඩොලක් හැදුනා වගේ තමයි. නමුත් අර ඒකට මුල් වෙච්ච සංඝටක ගැන අපිට අමතකයි. දැන් අපි මේ ගඩොල ගැන කතා කරන්නේ. නමුත් ඒකට මුල් වෙච්ච අපි තුන් සිමෙන්ති වෙන්න පුළුවන්, වැලි වෙන්න පුළුවන්, පස් වෙන්න පුළුවන්, වතුර වෙන්න පුළුවන්. මේ අනිකුත් ඒ සංඝටක ගැන අපිට ඔක්කොම අමතකයි. දැන් මේක හරහා අපි හදාගත්තේ තනි ඒකකයක්, තනි ගුලියක්, ඝණයක් ගැන අපි කතා කරනවා. ඉතින් එතකොට අපි එහෙමනම් විපස්සනාවේ මෙන්න මේ ඒ සිද්ධ වෙච්ච මේ ඝණය හැදීමත් බඳින්න ඕනේ. අපි ටිකක් ගැඹුරට යනකොට විපස්සනාවකින් ඒතර ඝන විනිබ්බෝගයක් කියලා මේ ඝණය කැඩෙන්න ඕනේ. ඝණය දුර වෙලා ආයිනක සංඝටක බවට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි ඒ ඒ ආයතනයට නැත්තම් ඒ ඒ හිතට අවධානය යොමු කරගෙන සිටීම හරහා භෞතික ලෝකේ වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික ලෝකේ වෙන්න පුළුවන්. ඒකෙත් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්න ඕනේ. මේකෙන් බෙදිලා වෙන් වෙලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ, මෙන්න මෙතෙන්ට මම රින්ගනවා, මෙන්න මෙතෙන්ට ඇතුලෙන් සිතුවිල්ලක් පහළ කරනවා, මෙන්න මෙතෙන්ට මේ අනවශ්‍ය දෙහෙට පුද්ගලාරෝපණයක් සිද්ධ වෙනවා කියලා මේ ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය අපි ටිකක් ලිහෙන්න ගන්න ඕනේ. නැත්නම් මේ ඔක්කොම ටික නිකන් බොහොම යහුසුලුව ක්‍රියාත්මක වෙද්දී අපි ඕකේ නිකන් අර මැෂින් එකේ අහුවෙලා අපි ඉන්නේ. යන රෝලේ අපි අහුවෙලා ඉන්නේ. නමුත් අපිට මේ රෝලෙන් ගැලවෙන්න නම් පොඩ්ඩක් එළියට ගිහිලා බලන්න වෙනවා මේ රෝල දිහා. අපිට වෙන්නේ තණ්හාවෙන් ක්‍රියාත්මක වෙලා අපි ඒක ග්‍රහණය කරගෙන දැක්කපු රූපය අපි තණ්හාව හරහා ආපු රූපයට මුල් වෙච්ච රූපයට මත් වෙච්ච ආසාව හරහා අපි රූපේ බැඳෙනවා. රූපේ විනස උපාදාන වෙනවා, රූපේ ග්‍රහණය කරගන්නවා. ඉතින් එතකොට ඉතින් අනාතයි. එතකොට ඒක අස්සේ ඉන්නේ. අපිට මේ මෙහෙම මෙච්චර හේතුඵල දහමක් හරහා ආපු එකක ප්‍රතිවිපාකයක් මේ අපි භුක්ති විඳින්නේ කියන එකක් අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඉතින් ඒක විසඳ ගන්න හරිම අමාරුයි. තේතෙන්ට තමයි ඇත්තටම අපි පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. කය සම්බන්ධයෙන් පුහුණුවක්, ඊට පස්සේ වේදනාව සම්බන්ධයෙන් පුහුණුවක්. දැන් අපි මෙතෙන්දි වේදනාව ගැන කියුණා, වේදනාව හා සම්බන්ධ පුහුණුවක්. ඊට පස්සේ චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් කරහා තව ටිකක් ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, සංඥා, වේදනා, ඉතින් මේ ඔක්කොම ටිකක් අර ලිහා ගන්න ගතිය, මේ ගැටේ ලිහා ගන්න ගතිය තමයි ඇත්තටම විපස්සනාව තුළ දකින්න තියෙන්නේ. ඉතින් ඒකාතකින් දැන් බුදුරජාන් වහන්සේදී නිතර නිතර මේවා තුළ හෙලිකිරීම තුළ අපිට පේනවා මේ හේතුඵල දහම මතු කරපු දීපු ගතිය. මතු කළ දීපු ඉස් මතු කරපු ගතිය. අපිට අපි ඉන්නේ නිකන් වෙන ලෝකයක, අපි හදාගත්ත ලෝකෙක. ඒ ලෝකයේ සඳහා අපි ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන මුල් කරගෙන තියෙනවා. ඒකෙන් බාහිර ලෝකයක් අපි දන්නේ නැහැ. ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන වලින් අපිට හදලා දීපු සාපේක්ෂක ලෝකයක් තමයි අපි අත්දකින්නේ. හිතන්න අපි ඇහෙන් රූප පේනවා කියන එක අපේ ලෝකේ අදාළ කොටසක්. කනෙන් සද්ද ඇහෙනවා කියන එක ඒ ලෝකේ කොටසක්. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා කියන තවත් ඒ ලෝකේ කොටසක්. ඉතින් මේ විදිහට මේ අපි අභ්‍යවකාශයට ගියත්, අඟහරු ගාවට ගියත් අපි මේ ඉඳුරන් ටික තමයි අරන් යන්නේ. ඊට පස්සේ අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකත් අරන් යනවා. මොන හරි ගැජට් ටිකක් අරන් යනවා. ගැජට් ටිකක් අරන් ගිහිල්ලා ඒක පාවිච්චි කරලා ඒත් අපි ඇහ, කන, නාසය, දිව, කය, මන පාවිච්චි කරලා තමයි ඒකෙත් තොරතුරු ටික ගන්න නේද? ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් අපිට ප්‍රිවිය හැට නොපෙනෙන දෙයක් පියවිය හැට පෙන්නල දෙනවා. ඊට පස්සේ ඒක අපි මනසින් ග්‍රහණය කරගන්නවා. ඉතින් මේ ඉඳුරන් 6යි බාහිරින් එන අරමුණු 6යි ඒකෙන් තොර වෙන ලෝකයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මේ අරියස්ස විනේ ලෝකෝ කියලා කියන්නේ මෙන්න මේ දෙක. මේ ආධ්‍යාත්මික බාහිර ආයතනවල සාමූහික ක්‍රියාවලිය තමයි ලෝකය කියලා කියන්නේ. ඉතින් අපි මේ කොච්චර අභ්‍යවකාශ තරණය කරත් පිටසක්වලකට ගියත් මේ අපි ආධ්‍යාත්මික බාහිර ආයතන අතර සිද්ධ වෙන ගනුදෙනුවක් පමණයි කියලා බුදුහාඳුරේ ඒක නිකන් අර බොහොම ලඝු කළා, පැහැදිලි කළා, නැත්නම් සරල කළා අපිට කියලා දෙනවා. දැන් ඕකේ තව කොටසක් එනවා. දැන් අපි හිතමු වේදනා පැත්තෙන් කියනවා නම් අපිට හුඟක් කාලවට සැප වේදනාවක් පරිහරණය කරද්දී අපි දන්නේම නැහැ ඒකට බැඳෙනවා, ඒකට ඇලෙනවා, ඒක රසයක් තියෙනවා, අපි ඒක භුක්ති විඳින්න හදනවා, ඒක රස විඳිනවා නේද? රූපයක් බලනවා අපි තමු, දැන් ලස්සන රූපයක් පේනවා. දැන් දන්නේම නැහැ ඉතින් අපි ඒකට ඇල්ලලා යනවා, නිකන් බැඳිලා යනවා. ඒ වෙතට නැඹුරු වෙනවා. නැඹුරු වෙලා ඒක අස්සර රිංග ගන්නවා. තරොන්නේ ඒක අස්තර රිංගා ගැනීම කියන එක අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති කියලා එහෙම පාවිච්චි කරන්නේ. අපි ඒක ඒක තුලින් සතුටක් ලබනවා, ඒක අස්තර රිංග ගන්නවා, ඒකම ප්‍රාර්ථනා කරනවා, ඒකම ඉල්ලනවා, ඒක තුලම নিমগ্ন වෙනවා. දැන් ඉන්නේ තින් වෙන ලෝකෙක. දැන් මේ ලෝකේ මේ මොහොත නැහැ. දැන් මේ වර්තමාන මොහොත අපින් ගිලිහිලා අපි මේ පෙනෙන රූපය ඔස්සේ දැන් හිත පැවතිනවා. හිත ඒකස්සේ ගිහිලා නිකන් වල්මත් වෙලා දැන් තියෙන්නේ. තොර ඔය ඔය අවස්ථාවේදී අපි තුමු සැප වේදනාවක් දැනුනේ. ඉතින් ඒක හස්සේ ගිහිල්ලා අපි සැප වේදනාවට ඇලුනා, බැඳුනා, වල්මත් වුණා. දැන් එතකොට අපේ පැත්තේ තියෙච්ච තව කෙලස් වලට මොකද උනේ? කෙලස් ටිකක් වැඩි වෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් පෙන්නනවා රාග අනුසය වැඩි වෙනවා කියලා. දැන් අපි සැප විඳින්න ගිහිල්ලා සැප වේදනා වලට මත් වෙන්න ගිහිල්ලා අපි ඒක තුල බැහැ ගන්න ගිහිල්ලා ඒ සැප වේදනාව භුක්ති විඳින්මින් ඒක ආස්වාදනය කරමින් ඉඳද්දි මේ යටත් වැඩ ගොඩක් සිද්ධ වෙනවා. අපේ අනිත් සර්කිට් ටික ඔක්කොම ශක්තිමත් වෙනවා. යට තියෙන රාග අනුසය මුල් වෙච්ච සර්කිට් ටික ඔක්කොම ශක්තිමත් වෙනවා. ඒවත් නිකන් තව ටිකක් හුලං ගහලා සතු සප්පායම් කළා කරන එකත් ආයි අපි මේ සැප විඳිනවා කියලා මත් වෙලා සැප විඳිනීම තුළ සිද්ධ වෙන්නේ ඔන්න ඔය කාරණේ. එතකොට රාග අනුසයක් වැඩෙනවා. අපි මේ වේදනාව අසතිමත්ව නුනුවණින් නැත්නම් අයෝනසෝ මනසිකාරයකින් ඒක අස්සට ගිහිල්ලා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන කටයුතු කරන්න යෑම තුළ අපි තුළ රාගානුසයක් වැඩෙනවා. ඔකේ අනිත් පැත්ත මොකද්ද? දේශය. අපි අකමැති අරමුණක් පාදක කරගෙන එතෙන්දී අපි ඕක ගැන හිතන්න ගිහිල්ලා කල්පනා කරන්න ගිහිල්ලා නැවත නැවත ද්වේෂයෙන් යන්න ගිහිල්ලා නිමිති ගන්න ගිහිල්ලා දැන් අපි ගැටිලා ඉන්නේ. කේන්ද ගිහිල්ලා ඉන්නේ. පලි ගන්න හිතාගෙන ඉන්නේ. ද්වේෂ බරිත වෙලා ඉන්නේ. ඒ ඇස්සේ අනිත් පැත්තෙන් පටිගානුසයක් වැඩෙනවා. තව එකක් ඉදිරියේ මොකද්ද? ඈ මෝහය එන්නේ කොහොමද? උපේක්ෂා වේදනාවදී. දැන් උපේක්ෂා වේදනාවදී අපි දන්නේ අපිට නිකන් මා කම්මැලි එක්ක අපි නිින්ද යනවා. අපි දන්නෙත් නෑ මෙහෙම වේදනාවක් තියෙනවා කියලා. අපේ හිත නිකන් වල්මත් වෙලා හිත විසිරෙනවා. හිත විසිරි තියෙන හැබැයි කය ඒ වෙලාවේදී නැත්නම් හිත ඒ වෙලාවේදී යන්නේ ඇසුරේ තියෙන්නේ උපේක්ෂා වේදනාව. අපිට උපේක්ෂා වේදනාව ගැන කිසිම ගාණක් නැහැ. කිසිම අවබෝධයක් නැහැ, වැටහීමක් නැහැ. ඒ හරහා ඔන්න අවිද්‍යානුසයක් වෙන්නවා. ඉතින් ඔන්න ඔය දැන් මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙද්දී අපි අසතිමත්ව නුනුවණින් කටයුතු කරන හැම මොහොතකදීම අනුසය පෝෂණය කිරීමත් තමයි වෙන්නේ. ඉතින් එතකොට අපි මේ අපි භවනාවක් කරන්නවත් නැත්තම් විශේෂයෙන් දඟලන්නවත් දෙයක් නැහැ. මේ එන සැප දුක් උපේක්ෂා වේදනා වලට සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වීමම උනත් ප්‍රමාණවත් සංසාරය යන. ආයි අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ සංසාරය දිගට යන්න කියලා. පද්ධතිය හැදිලා තියෙන්නේ මේක දිගට යවන්නම තමයි. සැප වේදනාවක් ආව ගමන් සැපට ඇලෙන ගතිය ඒක නිරන්තරයෙන්ම තියෙනවානේ. සුඛකාමානි බුතානි කියලා කියන්නේ මේ මුළු ලෝකෙම, මනුස්ස ලෝකෙ තරම් නෙමෙයි, මුළු සියලුම සත්ව සංහතියම සැප හොයාගෙන යන්නේ, සැප හඹාගෙන යන්නේ. ඒක බෙස්ට් එක කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා. මේ ඇහෙන් පුළුවන් තරම් සද්ද බලලා පිනවන්නමයි බලන්නේ. කනෙන් සද්ද අහලා පිනවන්නමයි බලන්නේ. නාසයෙන් අනුසෝඳ බලලා පිනවන්නමයි බලන්නේ. දිවෙන් රස භුක්ති විඳින්ද පිනවන්නමයි බලන්නේ. කයත් ඉඳින් පිනවන්නමයි බලන්නේ. ඒ පහ නැති වුණා නම් කල්පනා කළා කල්පනාව හරහා පිනවන්නම තමයි බලන්නේ. ඉතින් ඕක පස්සේ තමයි අපි හඹාගෙන යන්නේ නේද? ඉතින් ඔයක ওই විදිහට ඒ සාමාන්‍ය රටාව තුළ අපේ කය හිත පරිහරණය කිරීමේදී කෙලස් වැඩෙනවා කියනට ආයි අලුතෙන් අපි මොකක්වත් කරන්න දෙයක් නැහැ. අපි අහුවෙලා ඉන්නෙම කෙලස් ජීුණු වෙන කෙලස් වැඩෙන රටාවකම තමයි. සැප විඳින්න ගිහිල්ලා අනිත් පැත්තෙන් ඒකත් එක්ක ගැටෙන්න ගිහිල්ලා අකමැති අරමුණුත් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා ඒ ගැටීම හරහා ආයිත් කෙලස් වැඩෙන රටාවකමයි ඉන්නේ. ඉතින් මේ දෙකම උත්සන්න නැති වෙලාවේදී නිකන් ඔහේ කම්මැලි ගමෙන් ඔහේ නිකන් ඉන්න ගිහිල්ලා ඒත් කෙලස් වැඩෙන රටාවකමයි ඉන්නේ. බැලුවා මේ කෙලෙස්ම තමයි පෝෂණය කරලා තියෙන්නේ. මුළු සංසාරේ පුරාවටම කෙලෙස් තමයි පෝෂණය කරලා තියෙන්නේ. ඒත් ඔන්න ඔය කෙලෙස් බරිත මනසක් සහිතව තමයි ඉතින් අපි මේ ලෝකෙට පහළ වෙන්නේ කතකින් කියවහම. ඒතර කෙලෙස් බරිත මනසක්. එහෙනම් මේ කෙලෙස් බරිත මනස දැන් මේ බුද්ධ වචනයක් අහලා අපි ආයෙනි කොහොමද සුද්ධ කරන්නේ? මේක අර පැටලිච්ච නූල් බෝලේ ගොඩේ එන්න බැරි වෙන්න මේ පැටලිච්ච නූල් බෝලේ කොහොමද අපි ආයෙ ලිහා ගන්න? තරොන්නේ මේ ලිහන ප්‍රශ්නේ තමයි බුදුහාඳුරු විසඳන්න හදන්නේ මේ විවිධ විදිහට මේකේ මේ බෙදලා පෙන්නලා මෙන්න මෙහෙම ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ මෙතන කෙනෙක් කරන දෙයක් නෙමෙයි පුජ්‍යල භාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ආයතනවල ගනුදෙනුවක් මෙතන තියෙන්නේ ඒ හරහා පහළ වෙන විඥාන ස්වභාවයක් දැනුවත් වීමක් මෙතන තියෙන්නේ ඊට පස්සේ මේ කට්ටිය එකට යෑමේදී සිද්ධ වෙන ස්පර්ශයක් මෙතන තියෙන්නේ එනවා විඳීමක් මෙතන තියෙන්නේ ඒ විඳීමට ඇලීමක් මෙතන තියෙන්නේ කියලා නේද? ඒ විඳීමට ඊටසේ ඇලීමක් තියෙනවා. සත ඇලෙන්න ගිහිල්ලා ඊටසේ වැඩේ ඔක්කොම වටලෝ ගන්නවා. ඇලිලා ඒකට බැඳෙනවා, බැඳිලා ඒක ග්‍රහණය කර ගන්නවා, ඒක අසර රිංග ගන්නවා. ඒකම ප්‍රාර්ථනා කරනවා. ඊටසේ ඉතින් අනුසයත් ඔක්කොම ටික වැඩෙනවා. අනාතම. අනාතම වෙනවා. ඉතින් ඕක පොඩ පොඩ ලිහා ගන්න, ඕක නතර කර ගන්න, වොමනා කරන එක්තරා අන්දමක කුසලතා විශේෂයක් තමයි අපි විපස්සනාවකදී දිනු කරන්නේ. ඒ කුසලතා විශේෂයන් පටන් ගන්න වෙන්නේ හරි බේසික්ස් වලින්. මුලින්ම හරිම සරල තැනකින් තමයි පටන් ගන්න වෙන්නේ අපිට මේක ලියා ගන්න. එකපාරටම දැන් මේ තියරි ටික දැනගත්තා කියලා මේක බහගාල නවත්තන්න බෑ. අපි ඕන තරම් මේ තියරි අහලා තිනවා, ඕන තරම් මේ සිද්ධාන්ත වශයෙන් දන්නවා. පොත්පත් වල තියෙනවා, පරිසම්පාදයේ වශයෙන් විස්තර කරන තින් নানা ප්‍රකාර තින් ගැඹුරට ධර්මයේ තියෙනවා. නමුත් ඒක දැනගත්ත පමණින් මේවා අපේ හිතේ ක්‍රියාත්මක විල්ල. ඒ කෙලෙස් પરම්පරාව නැත්නම් ඒ කෙලෙස් ගැම්ම කැලස් ප්‍රවාහය අපිට එකපාරට නතර කරන්න බෑ. ඉතින් ඒක නතර කිරීම සඳහා වමනා කරන යම් කුසලතාවයක් තමයි අපි පොඩ පොඩ දිනු කරන්නේ. ඉතින් ඒක තමයි අපි බොහොම සරලව බිම ඉඳලා පටන් ගන්න සතියක් දිනු කරනවා කියලා, කායනුපසනාවක් දිනු කරනවා කියලා. දැන් එහෙම දිනු කරන්න අපි එක පැත්තකින් අර උපේක්ෂා වේදනාවකින් තමයි පටන් ගන්න තියෙන්නේ. එකපාරටම අපිට සැප වේදනාව ගොඩ දා ගන්නවත්, දුක් වේදනාව මේ එක ගනුදෙනු කරන්නත් තේරෙන්නේ නැහැ. අපි බලනවා උපේක්ෂා වේදනාවට මුල් තැනක් දීලා. උපේක්ෂා වේදනාව තේරුම් ගන්න උත්සාහත් වෙනවා. දැන් එතනනේ දැන් නොදැනුවත් බවක් තිබුණේ නේද? අවිද්‍යාවක් තිබුණේ උපේක්ෂා වේදනාව හා සම්බන්ධයෙන්. එතකොට භවනාවේදී අපි ඔන්න ඔය උපේක්ෂා වේදනාවට තමයි මූලිකත්වයක් දීලා උපේක්ෂා වේදනාව තමයි අල්ලගන්න try කරන්නේ. අල්ලගන්න උත්සාහත් වෙන. ඒ කියන්නේ තමයි දැනුවත් වෙන්න උත්සාහත් වෙන්නේ. එතකොට එතන අර කලින් තිබුණ අවිද්‍යාව වෙනුවට දැන් විද්‍යාවක් පහළ කරගන්න උපේක්ෂා වේදනාව මුල් වෙනවා. කලින් නම් ඔතන තිබුණේ අවිද්‍යාවක් දැන් උපේක්ෂා වේදනාවට දැනුවත් වීම හරහා දැන් ඔන්න විද්‍යාවක් දැනුවත් බවක් අවබෝධයක් සම්පජානකාරී හොති කියන්නේ නේද? ඒ කියන්නේ දැනුවත් වෙනවා. අපි නිකන් නොසලකා හැරලා ප්‍රමාද වෙලා වෙන වෙන තැන් වලට හිත යොමු කළා යනවා වෙනුවට දැන් ඔන්න උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා ඒකට අවධානය යොමු කළා ඒක ගැන විග්‍රහ කළා බලලා තියෙන වේදනාව ගැන විමසලා වේදනාව ගැන ඉගෙන ගන්නවා. උපේක්ෂා වේදනාව ගැන විශේෂයෙන් ඉගෙන ගන්නවා. ඒ වේදනාව ගැන ඉගෙන ගන්න අන්න අර කොන් ටික පේන්න ගන්නවා. කොහොමද මේ වේදනාව පාදක කරගෙන ආයි හිත පිටකට යන්නේ? මේක එපා වෙනකොට ආයි කොහොමද හිත ගිහිල්ලා සැපක් හොයන්නේ? ආයි මේක එපා වෙනකොට ගිහිල්ලා අතීතේ මතක් කරන්නේ කොහොමද? මේක එපා වෙනකොට ගිහිල්ලා අනාගතය ගැන සැලසුම් හදන්නේ කොහොමද? මේක එපා වෙනකොට සැප ඉල්ලන්නේ කොහොමද කියලා අන්න මේ වේදනාවත් එක්ක අපි සාමාන්‍යයෙන් කරන්නේ ගනුදෙනුව පොඩ පොඩ අපිට තේරෙන්න පුළුවන්. දැන් ඔයකේ දැන් වේදනානුපස්සනාවක් වඩද්දි ඔන්න ඔය හැකියාව තමයි අපි තුල පොඩ පොඩ දිනුලා එන්න තියෙන්නේ. සැප වේදනාවක් දිහා බලනවා, හැබැයි ඒකේ ගැලෙන්නේ නැතිව අර අනුසය වැඩෙන්නේ නැතිව සැප වේදනාව දිහා බලන්න අපි තුල යම්සි පුහුණුවක් අපි ඇති කරගන්න අවශ්‍යයි. එතන දැන් මේ පුහුණුව එන්නේ කායනුපස්සනාවත් පාදක කරගෙන. අපිට එකපාරටම වේදනානුපස්සනානුත් පටන් ගන්න අමාරු වෙයි. එතන දැන් අපි ආනාපාන සතියක් වඩනවා. ආනාපාන සතිය වඩද්දි මම හුස්ම ගන්නවා, මම හුස්ම හිරනවා කියලා වෙන්නේ නැති සමායයට පටන් ගන්න. හැබැයි ඒකේ මම කෑල්ලත් අතහැරලා ඔන්න හුස්ම ගැනීමක් තියෙනවා, හුස්ම හෙලීමක් තියෙනවා, ආශ්වාසයක් තියෙනවා, ප්‍රශ්වාසයක් තියෙනවා කියලා ඒ දෘෂ්ටි කෝණයෙන් බලද්දි අපි ටුට්ටක් අර මමයක් අයින් කළා, පුජ්‍යල භාවයක් අයින් කළා, මෙන්න මෙතන තියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවා, මෙතන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. දැනුවත් වීම කියන්නේත් තවත් ක්‍රියාවලියක්. එතන මේ ක්‍රියාවලිය රසක ක්‍රියාදාමයක් කියලා කියන්න පුළුවන් නේද? ක්‍රියාවලිය රසක්. මෙතන අපි හිතමු අපි ඇවිදිනවා. ඇවිදිනකොට පාදයක් පොළවේ වදිනවා. එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශය ගැන ඊට පස්සේ වෙනස් පැත්තකින් දැනුවත් වෙනවා. එතකොට ස්පර්ශය සිදුවීම කියන එක එක ක්‍රියාවලියක්. නැත්නම් ඒ කායික ක්‍රියාවලියක්. ඒක දැනුවත් වීම එහෙම නැත්නම් මානසික ක්‍රියාවලියක්. එතකොට මේ කායික ක්‍රියාවලිය රසකුත් මානසික ක්‍රියාවලිය රසකුත් ගැන අපි තේරුම් ගන්නවා. ක්‍රියාවලීන් මේ කතා කරන්නේ නේද? ක්‍රියාවලීන් රාශියක් මේ කතා කරන්නේ. එතකොට මේ ක්‍රියාවලීන් රාශිය හැරුණාම මෙතන ඔන්න සත්වේ පුජ්‍යලේක් මමෙක් නැහැ කියලා ඔන්න තියන් පොඩ්ඩක් එක පාඩණයක් ක්ලික් වෙන්න පුළුවන්. දැන් ඔතන නාම රූප පරිච්ඡේදයක් කියලා කියන්නේ ඔන්න ඔය කැලලට තමයි. මෙතන භෞතික වශයෙන් ක්‍රියාවලීන් රසක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියාවලියෙන් රස වර්තමාන මොහොතේදී දැනගනිමින් මානසික ක්‍රියාවලියෙන් රසක් සිද්ධ වෙනවා. මානසික ක්‍රියාවලියෙන් රසකුත් කායික භෞතික ක්‍රියාවලියෙන් රසකුත් හැර මෙතන ඔන්න සත්‍යයක් පුජ්‍යලයක් මමෙක් කියලා ස්වභාවයක් නැහැ නේද කියලා ඔන්න හිත අහනවා. දැන් සෑහෙන වෙලාවක් සක්මනේ යෙදුනා මේ ටික බලබලා 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 ගියා. ඉතින් මේ ටික හරුණාව දැන් කොහොම මම නේද අපේ හිත ප්‍රශ්න කරන්න ඕනේ. ඒක මේ ප්‍රශ්නේ අපිට එන්න ඕනේ යම් වෙලාවක. දැන් මේම දෙයක් සිද්ධ වුණා, මේ ඔක්කොම මම දැන ගනිමින් ගියා. තද ගති දැනුණා, රළු ගති දැනුණා, උණුසුම් ගති දැනුණා, සිසිල් ගති දැනුණා, චලන දැනුණා, කම්පන දැනුණා, ඔක්කොම දැනීම් රාශියකුත් තිබුණා. එතකොට මේ භෞතික ක්‍රියාවලීන් රසකුත් තිබුණා, ඒක දැන ගැනීම් රසකුත් තිබුණා. එතකොට මේ වෙලාවේදී මම කොහෙද හිටියේ? මෙතන සත්‍යයක් කොහෙද ඉන්නේ? ඔන්න ඔය ඔන්න ඔය ප්‍රශ්නේ අපි තුලින් නැගෙන්න ඕනේ. නැත්තම් අපි නිකන් අර අපි නිකන් ඔහේ සක්මන කරනවා කියලා නිකන් සක්මන එහාට මෙහාට ගිහිල්ලා තියෙනවා. නමුත් ඔය ප්‍රඥාව අපිට පහළ වෙලා නැහැ. අපි තුල ඒ ප්‍රඥාවේ අවදි වීම දැන් ඉන්සයිට් කියලා කියන්නේ ඒකනේ. දැන් විපස්සනාවේදී දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඉන්සයිට් එකක් කියලා කියන්නේ නිකන් එකපාරට අපි නිකන් බලාපොරොත්තු සහගතව ප්ලෑන් කරලා පහළ කරගන්න එකක් නෙමෙයි. අපි නිකන් මේ ක්‍රියාවලිය කරගෙන යනවා. වැඩේ හොඳට කරගෙන යනවා. එච්චරයි අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ. මේක නිකන් නිසි නින්දේ නිදල්ලේ හොඳට නිකන් වෙන්න ඉඩ දෙනවා, කෙරෙන්න ඉඩ දෙනවා. මේ කෙරෙන්න ඉඩ දෙද්දී එක පාට තමයි ස්ට්‍රයික් වෙන්නේ. එක පාට නිකන් එන්න ඕනේ. අපෝ මේ කොහොමද? මට මොකද වෙලා තියෙන්නේ? මං කොහෙද ඉන්නේ? සත්‍යෙක් කොහෙද ඉන්නේ? ඒක ඔන්නෝම නිකන් අමුතු ප්‍රශ්නයක්. නිකන් එකතකින් තේරෙන්නේ නැහැ මේකට අදාළම නැති වගේ ප්‍රශ්නයක්. නිකන් හිතට එන්න පුළුවන්. අන්න ඒක නියමම අර ඉන්සයිට් එකක් කියන්න පුළුවන්. ඒක ඒකට ඕමනා කරන පසුබිම අපි පුළුවන්තරම් මනස නිරවුල් කරගෙන ඇතුලේ කතාව සමනය කරගෙන මේ වැඩේටම බැහැගෙන මේකම දිහා බලාගෙන මේ ස්පර්ශයක් ස්පර්ශයක් ගාන ඇති වෙන හැටි ස්පර්ශයක් ස්පර්ශයක් ගාන වෙනස් වෙන හැටි ඒක බලාගෙන ලස්සන්ට ඒ ෆ්ලෝ එක යනවා නම් මේ ඒ පද්ධතිය සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාවලිය දිහා හොඳට අපි දැනුවත් වෙමින් යනවා නම් ඒකේ යම්කිසි මුහුකුරා යාමක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අන්න විපස්සනා නෝනක් පහළ වෙන්නේ. ඒක අපිට ඒක ඉල්ලලා ගන්න බෑ. ඒක අපිට කියලා දැන් ඔන්න පහළ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. මේ කියන සංසිද්ධියේ එක්තරාන්දමක මුහුකුරා යාමක් සිද්ධ වෙන්න ඕනේ. මේ ටික ගන්නට හේතුඵල ටික සකස් වෙලා ධර්මතාව ටික සකස් වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි සිද්ධ වෙන්නේ. නේද? දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තමුන් දැන් ගිනි පෙට්ටියක් තියෙනවා. ගිනි කූරකුත් තියෙනවා. දැන් ගිනි පෙට්ටිය ගිනි කූරයි තියෙනවා. කොහොතෙන් ගින්දර? ගින්දර නෑනේ තාම නේද? ඒතර ගිනි කූරත් නෙමෙයි, ගිනි පෙට්ටියත් නෙමෙයි ගින්දර කියන්නේ. ආත්පසින්ම වෙනස් දෙයක් නේ නේද? ගිනි කූරේ ස්වභාවයවත් නෑ ගින්දරේ. ගිනි පෙට්ටියේ ස්වභාවයත් නෑ ගින්දරේ නේද? අපි දැන් මේ දෙක මේ ටක් ගාලා දැන් අපි මේ අදාළ විදිහට මේක ඇන්ගල් එකට තියාගෙන ගිනි කූරත් මේ ක්‍රමයට අල්ලගෙන මෙතන ගාන්ට වැදුනොත් ඔන්න ගිනි පුලිංගුවක් ගින්දරක් හට ගන්නවා නේද? ඒතර මේ ගින්දර හට ගැනීමට මේ අවශ්‍ය කරන මේ හේතු ටික සකස් වෙන්න ඕනේ. ඒ ටික සකස් වුණා නම් ආයේ මේ ගින්දර හට ගැනීම කියන ධර්මතාවක්. ඒකයිල න්‍යායක් නේද? ඒතර ඒකයිල න්‍යායක්. ඒකමයි ඉතින් අපේ භාවනාවෙත් තියෙන්නේ. අපි මේ ටික සකස් කරගෙන යනවා ගන්න. අපි මේක ඇන්ගල් එකට තියන් ඉන්න ඕනේ ඉතින්. ලක්මනේ ගන්නට වැඩේ කරගෙන යන්නත් ඕනේ. ඒතර ගන්නට අපි මේ අත හරි ඒකට එල්ල කළා. දැන් මේ ගිනි පෙට්ටිය අර ධාරක විතරනේ මේව ටික තියෙන්නේ නේද? අපි ඒකට එල්ල කළා ගන්නට ගහන්නත් ඕනේ. මෙහෙම ගහලා හරියන්නේත් නැහැ නේ. ගිනි කුරාලා මෙහෙම ගහලා හරියන්නේ නැහැ නේ. මෙහෙම ගහුවයි කියලා ඔකපත් වෙන්නේත් නැහැ. ඒතර ගන්නට ඇන්ගල් දැලා ඔහම ගහන්නත් ඕනේ. ඒතකොට ඔන්න ඔය බැලන්ස් එක අපි භාවනාවදීත් හදා ගන්න ඕනේ. ගිනි කුරක් ගන්නට ලස්සනට එක පාරින් ගහනවා වගේ ගිනි පුලිංගුවක් පැන නගින්න ගහනවා වගේ අපි කොහොමද මේ භාවනාවදී වැඩේ කරන්නේ? ගාන්ට කය පවත්තන්න ඕනේ, ඒක ආරමුණ තියාගන්න ඕනේ, නැත්නම් ඉරියව්ව පවත්තන්න ඕනේ. ඒ ටික ඒ භෞතික ටික ඔක්කොම ගාන්නේ හැදිලා තියෙන්න ඕනේ. අද මානසික පැත්තෙන් අපිට නිින්ද යන්න බෑ, ඇතුලේ කතාව තියෙන්න බෑ, හොඳට හිත එකඟ වෙලා තියෙන්න ඕනේ, මේ අරමුණට හිත එල්ල වෙලා තියෙන්න ඕනේ, ඒ වැඩේට යෙදිලා තියෙන්න ඕනේ. එතන අපි ඉන්න ඕනේ වර්තමාන මොහොතේ. තියෙනවා නම් ඉතින් මේක පත්තු වෙයි. ආයේ අපි පත්තු කරන්න යන්නේ මේ දෙන්න ලස්සන්ට සැසඳිලා ආවා, එකට එකට මූණ මූණට මූණලා ආවා, ඔන්න ප්‍රතිඵලය හටගත්තා. ඉතින් ඔය වගේ පද්ධතියක් තමයි ඉතින් ඇත්තටම මුළු විපස්සනා හරහාම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය බැලන්ස් එක ගන්න තමයි අමාරු නේද? අපි ඔච්චර දඟලන්නේ සති ගණන් මාස ගණන් දඟලන්නේ මෙන්න මේ බැලන්ස් එක හදාගන්න. එක්කෝ අපි තුමු අපි කය ටිකක් හොඳට සුව පහසුවෙන් තියෙනවද දන්නේ නැහැ නින්ද ගිහිල්ලා. එක්කෝ කය සුව පහසුවෙන් තියෙනකොට එක්කම දන්නේ නැහැ ඔන්න වෙන අරමුණක් ඇවිල්ලා. නැත්නම් ඒ කියන්නේ අපිට ඌමනා තැන අරමුණට අපි හිත තියන්න ගියාට හිතේ ඒ උමනා කරන සතිය තාම මදි, ඒකාග්‍රතාවය මදි, තාම හිත අතීතෙට දුවනවා, හිත අනාගතෙට දුවනවා, ඇතුලේ කතා ගෝටියක් අතෝරක් නැතුව තාම කියවනවා. ඉතින් මේ ඔක්කොම ටික අයින් වෙලා ලස්සනට පද්ධතිය සකස් වෙලා ආවට පස්සේ තමයි ඔන්න තේරෙන අන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. එතකොට ඒ කියන්නේ ප්‍රතිඵලය හටගන්න මහ වෙලාවක් යන එකක් නැහැ. නමුත් ඒ ප්‍රතිඵලයට ප්‍රතිකල්පයේ හට ගැනීම සඳහා උමනා කරන සෙසු අනිකුත් සාධක ටික ගන්නට බැලන්ස් කරලා සකස් වෙලා එන්න තමයි කාලයක් යන්නේ. ඉතින් ඔය ටික ගියා නම් ඊට පස්සේ ඔන්න වැඩේ සිද්ධ වෙවි. ඊට පස්සේ ඒක තේරෙන්න ගත්තට පස්සේ නැවත ඒ ප්‍රතිඵලයම හට ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න යෝගාචරය තේරුම් ගන්නවා මෙන්න මෙහෙම බැලන්ස් එක තියනවා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. කය මෙහෙම තියෙන්න ඕනේ. මම මෙතෙන්දි මේ විදිහට වාඩි වෙන්න ඕනේ. මේ විදිහට අරමුණක් ආවත් මෙහෙම හැන්ඩල් කරන්න ඕනේ කියලා දැන් එයාගේ මේ අත්දැකීම් ටික හරහා මෙයාට භාවනාවේදී ආපු අපි හිතමු වැරදීම් ටික හරහා එයා තේරුම් ගන්නවා මෙහෙම වැරදුණොත් මම මෙතෙන්දි මෙහෙම කරන්න ඕනේ. මෙතෙන්දි මේ විදිහට නිඳ යාගෙන ආවොත් මේ විදිහට ගොඩ දා ගන්න ඕනේ. මෙතෙන්දී වුණ සද්දයක් ආවද මෙහෙතර මේක මෙව කර ගන්න ඕනේ කියලා යාම තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඔන්න වැඩේට බහිනවා. තේරුම් අරගෙන වැඩේට බහැලා කරගෙන යනකොට දැන් තමන්ගෙම අද්දකීම් මත මේ යන්නේ නේද? තමන්ගෙම අද්දකීම් පාදක කරගෙන හදාගත්ත ප්‍රඥාවක් මුල් කරගෙන දැන් යා වැඩේ කරගෙන යනවා. ඒ යනකොට තමයි යම් යම් තැන්වලදී නැවත මේ දේ සිද්ධ වෙනවා. දැන් ඔන්න ඊයේත් යම් වෙලාවක ඔන්න අර වගේ නිකන් අවබෝධයක් ආවා. ඒ බැලන්ස් එක මොන අදාවත් උන අදත් බැලන්ස් අදත් ඉබඳු නූණක් එනවා. හෙටත් ඔන්න ඉබඳු නූණක් එනවා. ළඟ ළඟ එනවා දැන් නේද? අන්න ඒ වගේ ඉබඳු නුවණක් අපි තුල නිකන් රඳා හිටින ගතියක් නැවත ඒ එකම ප්‍රතිඵලය ලැබෙන ගතියක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඉතින් තනිකර විද්‍යාව මේ කතා කරන්නේ. දැන් විද්‍යාවෙත් කියන්නේ මොකද්ද? පරීක්ෂණ නිරීක්ෂණ නිගමනනේ කතා කරන්නේ නේද? ඒ නිරීක්ෂණය නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. ඒක මේ අනුරාධපුරේදී හරි ගිහිල්ලා ආයි කොළඹදී හරි නොයන්න විදිහක් නැහැ. ඒ සාධක ටික සිද්ධ වුණා නම් ඒක නැවත රිපීට් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි අපෙත් අපි මේ ටික හදාගත්තා නම් ඊට පස්සේ මම මෙතන කරත් අතන කරත් පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව තමයි අපිට හැදිලා එන්න තියෙන්නේ. එතකොට මෙහෙම යනකොට හිතන දැන් මෙතනින් නුවණක් හැදෙනවා. දැන් ඔන්න වේදනාව දිහා බැලෙනවා. සැප වේදනාවක් එනවා. සැප වේදනාව දිහා බලනවා. දුක් වේදනාවකුත් එනවා. ඒකත් දිහා බලනවා. උපේක්ෂා වේදනාවකුත් එනවා. උපේක්ෂා වේදනාව දිහාත් බලනවා. දැන් මෙහෙම දැන් වේදනා ටික බලබලා යනවා. වේදනා ටික බලබලා යනකොට දැන් මේ තියෙන වේදනාවක් නේ. සැප වේදනාව දිහා බලන්නේ. දුක් වේදනාව දිහා බලන්නේ. උපේක්ෂා වේදනාව දිහා බලන්නේ. දැන් හිතන යෝගාවචරයගේ අර දෘෂ්ටි කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මේ වේදනාව දිහායි බලන්නේ. මම සැප වේදනාවක් කියන එක නෑ දැන්. දැන් මේ වේදනාවක් පහළලා තිනවා. සැප වේදනාවක් පහළලා තිනවා. මම නිකන් කය තැහැල්ලුවක් දැනෙනවා. කය නිකන් පිනා යනවා දැනෙනවා. මේ කය පිනා යාම අධ්‍යා බලන්නේ. මේ මම සැප වේදනාව බෝ පුදුම ජොලියක් දැනෙනවා. එහෙම එකක් නෑ. නේද? අපි එහෙමනේ කතා කරන්නේ. මාර සැපක් දැනෙනවා. මාර වේදනාවක් දැනෙනවා. මාරම හරිම කකුලරි දෙනවා. මට පුදුමාකාර අමාරුයි. අපි සාමාන්‍ය ව්‍යවහාරය කරන්නේ එහෙමනේ. දැන් එහෙම එකක් නැහැ. මෙන්න කායික වේදනාවක් තියෙනවා. ඔන්න දණ හිසේ වේදනාවක් තියෙනවා. දණ හිසත් අයින් කළා. ඔන්න වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙනවා. නැත්තම් ඔන්න කය නිකන් සැහැල්ලුවක් දැනෙනවා. කය පිනා යනවා. හිත පිනා යනවා. පිනා යෑමක් තියෙනවා. දැන් ඒතර අර වේදනාවක් කියන දෘෂ්ටි කෝණයෙන් තමයි දැන් එයා ඒක දිහා බලන්නේ නැත්නම් ඒක අර්ථකථනය කරන්නේ. දැන් එතකොට ඔහොම අර අරමුණ අසර රිංගගෙන අරමුණ ග්‍රහණය කරගෙන අරමුණ විඳින කෙනෙක් වෙලා ඒක මගේ කරගෙන බැලීමයි මේක හුදෙක් අරමුණක් පමණයි අරමුණෙන් ඈත් වෙලා අරමුණ තේරුම් ගැනීමයි කියන එක දෙකක්නේ නේද? ඔන්නේ දෙවෙනි අවස්ථාව තමයි තව තවත් ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙන්නේ විපස්සනාවේදී. අපි කියන ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. මේක දිහා මේක අසර රිංගගෙන මේකේ පළපදියම් වෙලා මේකේ ගාගෙන බලනවා නෙමෙයි ග්‍රහණය කරගෙන බලනවා නෙමෙයි මේක ඒක එතන තියලා බලනවා. වේදනාව පහළ වෙනවා, ස්පර්ශයක් මුල් වෙනවා, ඒකට අර කියපු රූප සද්ද අනම්මලන් ওই ටික හේතු වෙලා තේනවා. ඒ හරහා ඔන්න ස්පර්ශය සිද්ධුනා, ඒකෙන් ඔන්න වේදනාව පහළ වුණා. ඒ වේදනාව දිහා ඔන්න දැනුවත් වුණා. ඒ වේදනාවට මොකද වෙන්නේ කියලා බැලුවා. ඒ වේදනාව ඔන්න හටගත්ත වේදනාව චුට්ටක් පැවතුණා, ඔන්න වෙනස් වෙලා ගියා. ආයෙත් ඔන්න දුක් වේදනාවක් හටගත්ත එකත් පැවතුණා, ඔන්න වෙනස් වෙලා ගියා. ඔන්න ආයෙ උපේක්ෂා වේදනාවක් හටගත්ත එකත් පැවතුණා, ඔන්න වෙනස් වෙලා ගියා. දැන් මේ ක්‍රියාවලිය අපි තුල සිද්ධ වෙනවා නම් එතන එතකොට අර එකට පැටලලා එකට ග්‍රහණය වෙලා එකට නිකන් ඔක්කොම මේ මිශ්‍ර වෙලා තිබිච්ච ගතිය වෙනකොට දැන් ඕකම නිකන් අයින් වෙලා වේදනාව තනි තනි වේදනාව වශයෙන් උපේක්ෂා වේදනාව වශයෙන් දුක් වේදනාව වශයෙන් සැප වේදනාව වශයෙන් ඔන්න පේන්න දැන් තමයි අන්න දුරස්ත භාවයක් එන්නේ. මේක තුල ගැලීමක් නැහැ, වෙලීමක්, පැටලීමක්, එල්බ ගැනීමක්, ග්‍රහණයක්, උපාදානයක් නැහැ. අපි ඉන්නවා පැත්තක, වේදනාව ටික නිකන් පේනවා. වේදනා ටික තියෙනවා නැත්නම් වේදනා ටික හට ගන්නවා කියලා ඔන්න වේදනාවන් පසනාවක් කරනවා. ඉතින් ඕවත් ඉතින් වෙනස් වෙනවා. ඉතින් ඕකත් දැන් බල බලා දැන් ඕකම කාලයක් යනවානේ. ඔහොම කාලයක් යන්න දැන් මේවැය තියෙන රසයත් නැති වෙනවා. රසයත් දැන් මැකිලා යනවා. සැප වේදනාවක් ආවත් ඒකෙත් තියෙන එකම ස්වභාවයක්. දුක් වේදනාවක් ආවත් තියෙන එකම ස්වභාවයක්. උපේක්ෂා වේදනාවක් ආවත් තියෙන එකම රටාවක්. කියලා දැන් යෝගාචර නිකන් අර කොයිකත් එකයි ගාලන්නේ කියන එකට ඉතින් ඔන්න එනවා. සැපයි දුකයි උපේක්ෂායි කියලා ආයි අමුතු දෙයක් නැහැ. ඔක්කොමලා පෙන්වන්නේ එකම කතාව. ඔක්කොගෙම සිද්ධ වෙන්නේ ඇතුළේදී බැලුවොත් ටිකක් ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එකම වෙනස් වීමක් කියලා අන්න මේ යෝගාවචරය දැන් මේ සියල්ල කෙරෙහි නිකම් මැදිස්ත වීමක්. දැන් කලින් නම් තිබුණ සැප වේදනාව ASCII ගැලෙන්න ගිහිල්ලා රාග අනුසයක් පහළ කර ගැනීමක්. දුක් වේදනාවක් එක ගැටෙන්න ගිහිල්ලා පටිඝ අනුසයක් පහළ කර ගැනීමක්. උපේක්ෂා වේදනාවන් ගැන කම්මැලි වෙන්න ගිහිල්ලා මේ අපිටම උදාසීන වෙන්න ගිහිල්ලා අවිද්‍යාව පහළ කර ගැනීමක්. දැන් හැබැයි ඒ එකක්වත් වෙනුවට දැන් මේ ඔක්කොම හරහා නුවණක් විද්‍යාව පහළ කර ගැනීමක් නුවණක් පහළ කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. දැන් එතකොටත් ඉතින් තව ඉතින් ඔක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉතින් මේක රසයක් නැහැ. මේ කොයි එකවත් වෙන කරගන්නත් බෑ. මේක සැපද උපේක්ෂාද දුක්ද කියලාත් වෙන් කරගන්න බෑ. ඔක්කොම කතා කරන්නේ එකම විදිහක් නිකන් හුදෙක් දැනුම් රාශියක් පමණයි. දැනීම් රාශියක් පමණයි. ඔය වගේ පැතිවලටත් යන්න පුළුවන්. ඒතර ඔහොම වෙන්න අර අපි කලින් කතා කරපු අනුසය වර්ධනය කිරීමක් කෙලස් වර්ධනය කිරීමක් දැන් එන්න අඩු වෙන්න ඕනේ. ඒක Tamanට දැනෙන්න ඕනේ. Taman දැනෙන්න ඕනේ දැන් නිකන් සැපක් ආවයි කියලා දෙච්චර ගානක් නැහැ. දුකක් ආවයි කියලා අඬන්නේ නැහැ. උපේක්ෂාවක් ආව බවක් දන්නවා. ඒක නිකන් මග හැරෙන්නේ නැහැ. ඒක නිකන් කම්මැලි කියලා මම සැප හොයාගෙන යන්නෙත් නැහැ. නිකන් දැන දැන ඉන්න පුළුවන්. දැන් යාට හොරෙන් එතකොට වේදනාව පහළලා අයින් වෙලා යන්න බෑ. නේද? දැන් යාට හොරෙන් සැප වේදනාව පහළලා ඉවත් වෙලා ගිහිල්ලත් පස්සේ නම් දැනුනේ යකෝ මේ සැපකුත් ඇවිල්ලා ගිහිල්ලා තියනානේ. ඒ කියන්නේ ඉතින් වැඩක් නැහැ. නේද? ඔන්න දුකක් දුක් වේදනාවක් ආවා. හිතර දුක් වේදනාවක් ආවත්, කයර දුක් වේදනාවක් ආවත් දැන දැනමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. උපේක්ෂා වේදනාවකුත් එහෙමයි. දැන දැනමයි එහෙමනම් සිද්ධ වෙන්න ඕනේ. එයාගේ දැනුවත් භාවයෙන් තොරව කිසිම වේදනාවක් පහළ වෙලා ඉවත් වෙලා යන්න විදිහක් නැහැ. ඉතින් ඕක ලස්සනට කියනවා විදිතා වේදනා උපජ්ජන්ති, විදිතා වේදනා උපට්ඨහන්ති, විදිතා අබ්බත්තං ගච්ඡන්ති කියලා. ඒ කියන්නේ වේදනාව පහළ වෙන එකත් එයා දන්නවා. ඒකේ පැවතීමක් වෙනස් වීමක් තියෙනවා නම් ඒකත් දන්නවා. අස්තයට යාමක් විනාශ වී යාමක් ක්ෂය වී යාමක් වැය වී යාමක් තියෙනවා නම් ඒකත් දන්නවා. එයාට හොරාවට එයාට නොදැනුවත්ව කිසිම ආකාරයක වේදනාවක් පහළ වෙලා පැවතිලා දුර වෙලා යන්න බෑ. පුළුවන් දැඩි. ඒක ඔතෙන්ට එනවා නම් අන්න අපිට කියන්න පුළුවන් ඔන්න බුදුහාඳුර කියපු ඒ හේතුඵල ටික බල බලා දැක දැක තමයි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ පද්ධතිය තුළ කෙනෙක් නැහැ. පුජ්‍යල භාවයක් මෙතන නැහැ නේද? වේදනාවල ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි තියෙන්නේ. දවස පුරාම ගත්තොත් එක්ක සැප වේදනා පහළ වෙනවා, දුක් වේදනා පහළ වෙනවා, උපේක්ෂා වේදනා පහළ වෙනවා. ඒ හැර මේක විඳින කෙනෙක් විඳින පුජ්‍යලයක මමෙක් එහෙම එකක් නැහැ නේද කියලා ඔන්න ඊට පස්සේ ඉතින් ආයි හිත ප්‍රශ්න කරන්න පුළුවන්. ආයි බලන්න ඕනේ වෙන පැතිවලින් ඉඳන් සිතානුපසනා පැතිවලින් ගිල් මේ කෙනෙක් හදන හැටි, පුජ්‍යලයක විඳින්න දා ගන්න හැටි, ඈඳන හැටි බලා ගන්න පුළුවන්. ඔන්න වගේ ඉතින් අර මේ ලස්සනට හේතුඵල දහමට ගාවන ගතිය, හේතුඵල දහම මතු කරන ගතිය තමයි ඉතින් ඇත්තටම මේ කොටස් වලින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි අර මේ දේ යහුසුලුව සිද්ධ වීම හරහා, නැවත නැවත සිද්ධ වීම හරහා අපිට පුළුවන් නම් මේ මම හදන්න නැතුව, කෙනෙක් හදන්න නැතුව, පුජ්‍යලයක හදන්න නැතුව පද්ධති දිහා නිකන් මධ්‍යස්තව බලාගෙන ඉන්න අන්න ගැඹුරක් අපි පරිහරණය කරනවා. එතකොට අර පුජ්‍යල භාවයක් මම හදා ගන්න නැතුව නිකන් වෙන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක්, දැන දැන දේවල් සිද්ධ වෙන තත්ත්වයක් අත්දකින්න පුළුවන්. ඉතින් මම සෑහෙනලා දැන් කතා කළා. ඉතින් කාට හරි මේවා මුල් කරගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් තව මේකට කරුණු එකතු කරන්න ඕන නම් එකතු කරන්න, ප්‍රශ්න කරන්න කියලා ආරාධනා කරනවා. නිරංජා, ඔය පැත්තේ එහෙම ප්‍රශ්න තියෙනවද?
අවසරයි ස්වාමීන් වහන්ස, මේ පැත්තෙන් ප්‍රශ්න ලැබිලා නැහැ ස්වාමීන් වහන්ස.
හරි, මේ පැත්තෙත් මුකුත් ප්‍රශ්නයක් නැහැ අද. අපිට කොහොමත් විනාඩි 10යි මේ ගන්නත් වෙන්නේ. මේ මොකද අපිට 15ක් වැඩසටහනක් තියෙනවා. තව විනාඩි 10ක් අපිට ගත කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, අතක් ඉස්සෙලා තියෙනවා මම අවසර ලබා දෙන්නම්.
හරි හරි.
ආරි අමරතුංග කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දේශනාව මම හොඳට අවධානයෙන් අහගෙන හිටියා. ගොඩක් කරුණු මට ගැලපුණා. ඉතින් මම භාවනාව කායානුපස්සනාව කරලා තියෙන්නේ ආනාපාන සතියයි සක්මන් භාවනයි බොහෝ කලක් පුරුදු කරලා තියෙනවා. දැනට ඇති වෙලා තියෙන තත්ත්වය මම බොහොම කෙටියෙන් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක ජීවිතේම භාවනාවක්. මම භාවනාවට කියලා වාඩි වුණාට වාඩි වෙන්න අවශ්‍ය නැහැ කියලායි මට තේරෙන්නේ. ඒ කියන්නේ අවදියෙන් ඉන්න හැම මොහොතකම සිදුවෙන සිද්ධියක් තියෙනවා. ඒක මම ගොඩක් ඉස්සර ඉඳලා මේ භාවනා කරන වෙලාවල් දෙකේදීම සක්මනේදීත් ආනාපානේදීත් ධාතුවට තමයි වැටුනේ. ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි. ඊපස්සේ ඒ ධාතු දැකලා 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 ගොඩක් කලක් ඉන්නකොට ඒක මට කියන්න පුළුවන් ඔටෝමැටිකලි කියලා. ඒක පත්තුනා තරකට යම් කිසි දෙයක් හැඟීමක් තියෙනවා එච්චරයි. ඒක කයට අයිතිත් නෑ, කොහෙටවත් අයිතිත් නෑ, පාලනයකින් තොරයි. ඒ සංඥාවක් කියලා කියන්නත් බෑ. හැබැයි මොනවා හරි හැඟීමක් තියෙනවා. ඒ හැඟීම දිගට ප්‍රවාහයක් වගේ යනවා. ඒ හරහා මම හොඳට බලාගෙන ඉන්නකොට මට මේක දකින්න පුළුවන් වුණේ ඇති වෙමින් වෙනස් වෙනවා. බොහොම සීක්‍රේ හරිම සක්‍රීය තැනක්. එහෙම බලාගෙන ඉන්නකොට ඇතුළෙන් තියෙනවා යම් කිසි හැඟීමක්. ඒකට මට වේදනාවක් කියලා කියන්න පුළුවන්. ඇතුළෙන්. හැබැයි ඒක කයේ වේදනාවක්වත් සිතේ වේදනාවක්වත් එමුකුත් නැහැ. හැබැයි ඉතින් මේක දැන් දිගටම දවසෙම ඉන්නකොට මෙතරත් මට ඉන්න පුළුවන් සලායතනයේ වැඩ කරන හැටි සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම වේදනා ඇතිවෙන හැටි නැතිවෙන හැටි මුළු සලායතනම ඔස්සේ වරින් වර මම අත්දකිනවා. ඒ කියන්නේ මම හොඳටම ආයතනය පිළිසිඳ දැකලා ජීවත් වෙනවා. ඒ අනුව ඒක අමතරව යම් කිසි ගණනයක සේයාවක් නෙවෙයි කියන්න තේරෙන්නේ නැහැ. ඒක යම් කිසි ගණනයක් තියෙනවා. එතන හැම වෙලාවෙම ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒකයි කියන්නේ සිද්ධ වුණේ ජීවිතයම දැන් භාවනාවක් වෙලා කියලා. ඉතින් දැන් සාමාන්‍ය ජීවිතය කිව්වොත් හොඳටම අත්දකින්නවා සලායතනය. හැම මොහොතකම මේ ගණනයක් අත්දකින්නවා. මගේ ඌමනාවක් අවශ්‍ය නැහැ ඒකට. ඒක දිගටම යනවා. ඉතින් වැඩක් කරත් මම අවධානයක් එච්චර දාන්න ඕනුනත් නැතත් මෙතන යට මේක තියෙනවා කියලා තේරෙනවා. දැන් ස්වාමීන් වහන්සේගේ දේශනය ඔස්සේ මම ස්පර්ශය ගැන හිතුවා. මට මෙතන ස්පර්ශයක් තේරෙන්නේ නැහැ. ඒක මට දැන් චක්කු හරහා මට ස්පර්ශයක් තේරුම් ගන්න පුළුවන්. කන හරහා පුළුවන්. ඒ වගේ ආයතන හරහා පුළුවන් ස්පර්ශයක් තේරුම් ගන්න. ඒ මොහොතේම මට ඒක දකින්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක හරහා එහෙම නැහැ. පල්සෙ දිගටම තියෙනවා වගේ තේරෙන්න ගත්තා. මම දන්නේ හරියට මම ඒක තේරුම් ගත්තද කියලා. මට දැන් ස්වාමීන් වහන්සේටගෙන් අහන්න ඕන මම තවදුරටත් මේ භාවනාව නම් දිගටම කරනවා. මම කොහොමද දියුණු වෙන්නේ මේ විපස්සනාව තුළින් මේ අත්දැකීම් ලැබලා තියෙනවා. තව මොනවද මම කරන්න ඕන කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් ඇත්තටම දැන් අපි ටිකක් ඔය කියන්නේ ඔය ටික ලියා ගත්තට පස්සේ අපේ ගැටේ ටික ටික ලිහෙන්න අපි තව තව කොහොමද තවමත් ඉඳලා හිටලා හෝ ගැටයක් ගහගන්නේ කියන එක තමයි බලන්න තියෙන්නේ. සෑහෙන දුරට ගැට ලිහිලා තේනවා. මොකද අපිට දැන් નિરાයාසයෙන් ඉන්න පුළුවන් ගතියක්, නිදහසේ ඉන්න පුළුවන් ගතියක්, උපාදාන නොකර ඉන්න පුළුවන් ගතියක්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක්, හිත කොහෙවත් බඳවන් නැතුව ඉන්න පුළුවන් ගතියක් දැන් තේරලා තියෙනවා. හැබැයි ඒ එහෙම උණයි කියලා අපිට ගැරන් කරන්න බෑ. සම්පූර්ණයෙන්ම දැන් රාගානුසයය වෙලා ගිහිල්ලාය, පටිගානුසය අයින් වෙලා ගිහිල්ලාය, අවිජ්ජානුසය ඇත්තෙම නැහැය කියලා අපිට එහෙම ගැරන් කරන්න බෑ. එහෙම අපිට මේ සහතිකයක් දෙන්න බෑ. තාමත් අපි ගාව මේව දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සාමාන්‍ය සරල අරමුණු වල අපි නොබැඳුනාට, සරල අරමුණක් එක නොගැටුණාට, හැබැයි යම් යම් අවස්ථාන් වලදී තාමත් ගිහිල්ලා ඇලෙන්න පුළුවන්, තාමත් ගිහිල්ලා ගැටෙන්න පුළුවන්, හිතට එන අරමුණු වලට තාමත් ගිහිල්ලා ඇලෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන් කියලා යම් කිසි අවධානමක් සහිතව ඒකටත් නිකන් ඔරොත්තු දෙන ගතිය හදාගනිමින් ඒ කොහොමද තවදුරටත් ඇලෙන්න පුළුවන් ගතිය, මේ ගැටෙන්න පුළුවන් ගතිය, බැඳෙන්න පුළුවන් ගතිය තියෙනවා කියලා ඒක බැඳෙන වෙලාවකදී බඳු අවස්ථාවකදී බැඳුනොත් ඒ බඳුලා වෙලාවකදී ගැටුනොත් ඒකනොත් පුළුවන් තරම් ලිහ ලිහා වැඩි වෙලාවක ඒ ඇලීම ගැටීම පවත්වන්න නැතුව යන්න තමයි උත්සාහ කරන්න තියෙන්නේ. දැන් ඊටත් අමතරව දැන් අපි විශේෂයෙන්ම දැන් හිත දිහා බලන මට්ටමකදී සිතානුපසනාව ධම්මානුපසනාව මට්ටමකදී අපිට බලන්න වෙන්නේ කොහොමද මේ හිතට එන අරමුණු නැත්නම් හිතට එන සිතුවිලි කොහොමද මේ හොඳ පාදක කරගෙන කෙනෙක් හදන්නේ කොහොමද? දැන් අපිට දැන් අපි ටික ටික දහමට නැඹුරු වෙන්න අකුසල් පැත්ත අඩු වෙනවනේ. අපි පුළුවන් තරම් ඔන්න සීලයක් ආරක්ෂා කරගෙන ආදරයක් කරගන්න නැතුව පුළුවන් තරම් සාමකාමීව කෙලෙස් පහල කරගන්න තුව ඉන්න හදනවා. කරන්නෙත් ඉතින් හොඳ දෙයක් විතරයි. දැන් ඔන්න කරපු හොඳ අල්ලලත් ඔන්න කෙනෙක් හදන්න පුළුවන්. ආ මම මෙහෙම කරා, ආරම කරා. මෙතෙන්දි මම මේ විදිහට කටයුතු කළා කියලා ඉතින් තමන්ව ටික ආත්මවර්ණා කරමින් කෙලෙස් පහල වීම මේ එතන අපිට අල්ලන්න පුළුවන් නම් මොකද උතන දැන් අපිට හැමතිස්සම නික අර කෙනෙක්ගේ පැවැත්මක් මමෙක්ගේ පැවැත්මක් පුජ්‍යලේග්ගේ පැවැත්මක් පිළිබඳවනේ අර ප්‍රොසෙස් එක හරහා නිකන් අපිට මතු කරලා දුන්නේ අර දේවල් දඩබඩ ගාලා සිද්ධ වෙනකොට ටටක් ගාලා සිද්ධ වෙනකොට මෙතන නිකන් ඉන්නවා කියලා හැඟීමක් මම ඉන්නවා මම ජීවත් වෙනවා මම ඇවිල්ලා අහවලා කියලා වගේ හැඟීමක් තමයි අපේ පහල කළේ දැන් ඒක සෑහෙන දුරට දැන් විසඳලා තියෙනවා හැබැයි තාමත් අපි කරපු හොඳ මතක් කළා අපි කරපු වැඩක් මතක් කළා තාමත් නිකන් නැවත දෙවන සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. ඊයේ මම මෙන්න මෙහෙම කළා. එතෙන්දී මම මෙහෙම කතා කළා. අතෙන්දී ආරයා මෙහෙම කතා කළා. එතෙන්දී මම එයාට මෙහෙම උත්තර දුන්නා. නැත්නම් එයා මට මෙහෙම ප්‍රශංසා කළා. නැත්නම් එයා මට මෙහෙම දෝෂාරෝපණය කළා. දැන් මේ පරණ සිද්ධිය අපි අල්ලලා ඒකත් එක්ක බඳවනවා. දැන් මේ හිතන කෙනයි ඒ ඊයේ එතන හිටපු කෙනයි මේ දෙන්නම එක්කෙනෙක්. මේ ඇයිල මම. එතන හිටියෙත් මොනම අහවලා. දැන් මේ එතන හිතන්නෙත් මහවලා. කියලා මේ පුජ්‍යල භාවය ආයි මතු කරලා දෙනවා ඒ මතකයක් ඇවිස්වීම හරහා. ඒතර මේක යෝගාවචරයාට හුඟක් කලාවට එයා ටික ටික එහාට යන්න අකුසලයට වඩා කුසලයේ පැත්තෙන් තමයි පාදක කරලා දෙන්නේ. කුසලයේ පැත්තෙන් අල්ලලා දෙනවා ආ ඔයා හොඳයි. ආ මේ වැඩේ කළා. ඔයා කරපු දේ ගැන අනිත් අය බොහොම සතුටටපත් වුණා. අනිත් අය ඔයාව ඔයාට ප්‍රශංසා කළා. කියලා ඉතින් අර කුසලයේ මුල් කරගෙන ඔන්න කෙනෙක් හදලා දෙනවා. දැන් කුසලයේ මුල් කරගෙන කෙනෙක් හැදිලත් අර අකුසලයේ මුල් කරගෙන කෙනෙක් හැදීම හා සමානවම ඉතින් අවිද්‍යාව තමයි පෝෂණය කරන්නේ. ඉතින් මේක දැන් අල්ලන්න තමයි ඊළඟට උත්සාහ දෙන්න තියෙන්නේ කොහොමද මේ කුසලයක් මුල් කරගෙන හැකියාවක් මුල් කරගෙන කුසලතාවයක් මුල් කරගෙන මොකක් හෝ කරපු වැඩක් මුල් කරගෙන කොහොමද මේ කෙනෙක් හදලා දෙන්නේ? හිතේ කොහොමද දෙවන සිතුවිල්ල පහළ වෙන්නේ? ඒතර හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නිරන්තර අවධානයකින් හිත ගැන ඉඳලා මේ සිතුවිල්ල පහළ වෙනකොටම දැනගන්න ඕනේ ආ මේ යකාමී මාව අන්දවන්නයි එන්නේ. මෙන්න ආය සිතුවිල්ලක් ආ ඔන්න මාව අන්දවන්නයි එන්නේ. ආය නිකන් මාව මුලා කරන්නයි එන්නේ. මාව ඉතින් මේ පැත්තෙන් හොල්ලන්නයි එන්නේ. මෙතන ඔන්න කෙනෙක් හදන්නයි එන්නේ කියලා එතන අර නුවණ පහළ කළා. දැන් දහමේ පෙන්නන්නේ අහංකාර මමංකාර මානානුසය කියලා. අහංකාරයක් කියලා කියන්නේ කෙනෙක් කිරීමක්. කෙනෙක් බවට පත් කිරීමක්. මමංකාර කියන්නේ මගේ බවට පත් කිරීමක්. මගේ බවට පත්වීමක්. මානානුසය කියලා කියන්නේ මම ඔහු තමන් සහ අනුන් කියලා බෙදා දැක්වීමක් දෙක නිකන් දෙකක් කියලා දැකීමක් සංසන්දනය කිරීමක් මේ හරහා මානයක් තමයි වැඩෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සියුම් පැති අපේ හිතේ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට දකින්න පුළුවන් නම් එතකොට ඉතින් ඒ අර තවදුරටත් සිද්ධ වෙන මේ සියුම් ගැට ගැසීම් වලින් හිත නිදහස් කරගන්න පුළුවන්. ඒක තමයි දැන් තව තව ඉස්සරහට කර කර ගැට ගැහෙන්නේ නැතිව හිත කොහෙවත් පැලපදියම් කරන්නේ නැතිව හිත කොහෙවත් බඳවන්නේ නැතිව හිත කොහෙවත් පිහිටවන්නේ නැතිව මොකක්වත් අස්සට රිංගවන්නේ නැතිව අපිට යන්න පුළුවන් නම් අන්න අර හිටපු තැනක් läගපු තැනක් ඉඳපු තැනක් හිතට පෙන්වන්න බෑ එනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා. මට තව දෙයක් එකතු කරන්න පුළුවන්. අර ප්‍රවාහය කියන තැන සිතේ අතලයතනේ ඔස්සේ මොනවා හරි කැළඹ ගැනීමක් වෙනකොට ඒ ප්‍රවාහය වේගවත් වෙනවා. ඒක චංචලකම වැඩි වෙනවා. එතකොට අත්දකින්න ලැබුණ සදායතනයක් එක්ක මේකේ තියෙන මේ සම්බන්ධතාවය. ඒ වගේම මේ සදායතනේ ඔස්සේ ස්වාමීන් වහන්සේ කියපු දුරටම නෙවෙයි තරමක් දුරට මේ ලෝභ සිතක් දෝෂ සිතක් ඇති වෙන හැටි මෝහ සිත් ඉතින් හැමතිස්සෙම තියෙනවා කියලා මම හිතාගෙන හිටියා. ඒ සිත් දෙකම මම අඳුන ගන්න පටන් ගත්තා. එතෙන් දැන් ගොඩ කලක් මේක බලබලා බලබලා ඉන්න නිසා මට කියන්න ඕන ස්වාමිනාට මේක ටිකක් දැන් එකාකාරකම වැඩි වෙලා මේකට තියෙන බලන්න
අපිට ඇහෙන්නේ නැතුව ගියා.
නැතින ඇහෙනවද ස්වාමිනාංශ?
ආයි කියන්නකෝ ඒ අන්තිමට කියපු ටික.
අන්තිමට කිව්වේ ස්වාමිනාට දැන් මේක ගොඩ කලක් මේක මෙහෙම අත්දකින්නවා සිතත් අත්දකින්නවා සිතේ හැකියාවල් සිතේ කෙරුවාවල් ඔක්කොම මම අත්දකින්නවා අත්දැකලා එක එක වෙලාවට අතාරින්න මම පුරුදු වෙලා තියෙනවා. හැබැයි මට කියන්න ඕන දැන් මේක ගොඩක් කල් මේ විදියට මම ඉන්න නිසා මට ටිකක්
ඒකාකාරී
එකාකාරයෙන් නිසා මට එකේ උද්‍යෝගය අඩු වෙලා වගේ. හැබැයි නොකර ඉන්නේ නැහැ. මොකද මට කරන්න දෙයක් නැහැනේ. ඒක කෙරෙනවානේ. ඒ නිසා මම දිගටම එතන ඉන්නවා. එච්චරයි මට එකතු කරන්න තිබුණේ අද. සම්මිනන්සගේ පැහැදිලි කිරීම මට හොඳටම ගැළපුණා.
හොඳයි. ඉතින් ඒක තමයි. දැන් වෙලා තියෙන්නේ අපිට දැන් ඔය දැන් මොකකින් හරි බැඳිලා මොකක් හරි ඇලිලා ඒකෙන් ආස්වාදයක් ලැබමින් ඉන්නකොට තමයි මම ඉන්නවා මම කෙනෙක් මම පුජ්‍යලේ මම අරයට වඩා සැප විඳිනවා නැත්තම් මම එයාට වඩා දුක් විඳිනවා කියලා එහෙම අර මම කෙනෙක් කෙනා හුඟක් හයිලයිට් වෙලා ඉන්නේ මම කියන්නේ අර ලොකු සක්‍රීය ගතියක් මම යට එන්නේ දැන් එහෙම නැතුව මේ ටික ඔක්කොම හලහලා 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 යන්න යන්න එහෙම අර ලොකු උජාරුවක් එන්නේ නැහැ නිකන් ඇල්ලතුර ගතියෙම තමයි එන්නේ දැන් අපි කැමති නෑ නිකන් ඇල්ලතුර බොන්න එක්කෝ එක්කෝ ඔකට දෙලුන් ටිකක් දාන්න ඕනේ නැත්තම් මී පැණි ටිකක් දා ගන්න ඕනේ නැත්තම් ඉතින් අපි තුමු දෙහි ගෙඩියක් මිදි කළා හරි දා ගන්න ඕනේ නැත්තම් ඔක රත් කළ තේ එකක් හදා ගන්න ඕනේ නැත්තම් කිරි ටිකක් හදා ගන්න ඕනේ නිකන් ඇල්ලවතුර කනවා කියන එක මාර එපා කරෝ වැඩක් නේද ඉතින් ඔන්නේ ඇල්ලවතුර ගැතිර තමයි හැබැයි ඉන්නේ දිග ටික ටික ඉතින් මේ ඇල්ලවතුරත් එක්ක කොහොමද ඉන්නේ ඇල්ලවතුර අපි උණු වතුර කරන්න යන්නෙත් නැතුව ඇල්ලවතුරට වෙන දේවල් මේ මිශ්‍ර කරන්න යන්නෙත් නැතුව අපිට පුළුවන් මේ ඇල්ලවතුර ගැතියේම ඉන්න
එහෙමයි.
ඒතර ඇල්ලතුර කියන එක තින් ඇත්තටම ඇල්ලතුරම තමයි. ඒකේ නැහැ කිසි රසයක්. නේද? ඒකේ රසයක් කියලා එකක් නැහැ. ඉතින් ඒකනේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අද වේදනා ශීර්ෂයෙන් කතා කරපු හින්දා දැන් අපි සාමාන්‍යයෙන් දන්න වේදනාව තමයි එක්ක සැප වේදනාව, එක්ක දුක් වේදනාව, එක්ක නොදුක් නොසුව වේදනාව. දැන් ඊට පස්සේ ඔතන එක්තරා අවස්ථාවේ මට මතක නැහැ කවුද අහන්නේ ප්‍රශ්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා. තම මේක සැපකුත් නැත්තම් දුකකුත් නැත්තම් මොකද්ද මේතන තියෙන්නේ? විඳීමක් නැත්තම් මොකද්ද? එහම අන්නේ අවේදේත සුඛේම තමයි සුඛේ කියලා කියනවා නේද? දැන් අර ඔයා ඇහුවනේ වේදනාවක් ගැන ඇහුවේ නේද? කොහොමද නිවන ගැන විස්තර කරලා තියෙන්නේ කියලා? නිවන ගැන විස්තර කරන්නේ කොහොමද? රූප පැත්තෙන්, වේදනා පැත්තෙන්, සංඥා පැත්තෙන්, සංස්කාර පැත්තෙන්, විඥාන පැත්තෙන්. එහෙම ප්‍රශ්නයක් ඇහුවා නේද? එතකොට වේදනාව පැත්තෙන් නම් එතකොට ඔන්න අවේදිත සුඛය. එතකොට මේ වේදනාවල ඇත්ත එක නටන්න යන්නේ නැහැ. ඇල්ලතුර ගතියෙම ඔහි ඉන්නවා. දැන් ඇල්ලතුර ගතියේ නැහැනේ රස කියලා. හරි සැප කියලා රස මේ කියන්නේ මේ 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 අපි හිතමු දැන් තැඹිලි වතුර ටිකක් බොනවා. නැත්නම් පොල් වතුර ටිකක් බොනවා. කුරුම්බ වතුර ටිකක් බොනවා. දැන් ඕකට සීනි ටිකක් දාලා තව මොනා හරි දොඩම් ගෙඩියක් දාලා එහෙම බොනවා. එතකොට දැන් තියෙන රස කියන පැත්ත නේ. කියන්නේ සැප කියන වගේ දෙයක් නෙ තියෙන්නේ. පොසිටිව් පැත්තක් තියෙන්නේ. දැන් ඕක ටිකක් ඕකෙන්ද කසාය ටිකක් දාලා අරලු ටිකක් දාලා තම්බලා එහෙම බලනවා. දැන් මොකක්ද තියෙන්නේ? අනිත් පැත්ත. නිකන් දුක් පේන පැත්තක් නේද? දැන් මේ දෙකම නැහැනේ ඇල්ලතුර කියන එකේ නේද? ඒතර ඇල්ලතුර කියන එකේ තියෙන්නේ නිකන් අර කිසි රහක් නැති ගතිය. ඔන්නේ රහක් නැති ගතිය තමයි අන්තිමට එන්න තියෙන්නේ. ඉතින් ඒක හරි කම්මැලි ඉතින්. ඉතින් ඒ හින්දා මොකක් හරි කරන්න හිතෙනවා. වාක් හරි ගිහිල්ලා ඉතින් අටවන්න හිතෙනවා. වාක් හරි දෙයක් ඉතින් ආයුධයක් කරන් කරන්න හිතෙනවා. ගිහිල්ලා වාක් හරි හදන්න හිතෙනවා. ඉතින් ඒ හදපු දේවල් කරපු දේවල් 10 කුටි දිනවා.
සමිනස ප්‍රවාහය හරහා වල ඇලතුර ගැතිය අත්දකින්න කනහරහා මගේ කනහරහා තියෙන සංඥාව කිනුත් ඔය ඇලතුර ගැතිය අත්දකින්න ඒ දෙක හොඳටම පැහැදිලිව අත්දකින්න කියලා කියන්නත් පුළුවන් සමිනාන්ත මම ඇල්වතුරට යන්නානෙත් ඒවත් පුරුදු කරගන්න
නෑ ඒකනේ ඇත්තටම අපි අපේ අපේ හිත හරි කැමති එක්සයිට්මන්ට් වලට දැන් අපි දැන් ওই චිත්‍රපටියක් බලන්නේ මොකද අපි සින්දුවක් අහන්නේ මොකද නේද අපි අර ඒකාකාරී ගතියෙන් මිදෙන්න කියලානේ ඔක්කොම කරන්නේ හිතට පොඩි ජොලියක් අවශ්‍යයි හිතට පොඩි එක්සයිට්මන්ට් එකක් අවශ්‍යයි පොඩි වින්දනයක් අවශ්‍යයි පොඩි උත්තේජයක් අවශ්‍යයි උත්තේජනයක් අවශ්‍යයි තුවර නිකන් ඔහේ ඉන්න යාවරේ නිදිමතයි කම්මැලි නේද අපි අර දැන් හිතන්න නිශ්චල භාවයේ ඒ නිශ්චල භාවය කඩාගෙන මේ අපිතම රිපල් එකක් එන්නේ. මොකක් දෙකට කියන්නේ මේ තරංගයක්, තරංගයක් ඔ ජල තරංගයක් එන්නේ. ඔය ජල තරංගයට තමයි අපි කැමති. අපි අර සාමකාමී ගතියට, නිශ්චල භාවයට, නිසල භාවයට අපි අකමැති. දැන් නිසල විලක් කියලානේ දැන් අචංචාසානන්දගේ පොතක් තියෙන්නේ, නිසල විල. ඒ නිසල විල ස්ටිල් ෆොරස්ට් පූල්. ඒ මී ස්ටිල් කියන්නේ ඒක නතර වෙලා තියෙන, නිශ්චල වෙලා තියෙන්නේ නේද? හැබැයි හරි පිරිසුදුයි. විනිවිද පේනවා, ගැඹුර පේනවා. හැබැයි නිශ්චලයි. මේකේ නැහැ, මේක බොර වෙලත් නැහැ, මඩ වෙලත් නැහැ, කැළඹිලත් නැහැ, දියසෙවෙල් ඇත්තෙත් නැහැ. මේකේ තරංග හට අරගෙන කැළඹිලත් නැහැ නේද? දැන් ඔය ඔක්කොම ටික පෙන්වන්නේ නිවරණත් එක්ක. දැන් අපේ හිතේ නිවරණ හටගන්න එක බුදුහාඳුර ලස්සනට විස්තර කරන ඔය වතුර පාදක කරලා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් මට මතක විදිහට රාගයෙන් මත්වෙච්ච හිත පෙන්වන්නේ වර්ණ ගැන්වෙච්ච හිතක් කියලා නේද? වතුරට නිකන් පාටක් දාලා, හිතන්න නිල් පාටක් දැම්ම, නැත්නම් මොනා හරි මිශ්‍ර කරා. එතන ඒ වතුරේ තිබිච්ච මේ මොකක්ද ඒක කියන්නේ, කිසිම පාටක් නැති ගතිය නේද? අපිට මොකද්ද කියන්නේ ඒකට? පාටක් නැත්තම් විනිවිද පේන ගතිය නේද? විවර්ණ ගතිය, විනිවිද පේන ගතිය වෙනුවට ඕන දැන් පාටක් එකතු කරාම ඒක නම් වර්ණ ගැන්විලා. ඉතින් එහෙනම් අපේ හිතේ ප්‍රകൃතිය තමයි මේ පාටක් නැති ගතිය. හැබැයි අපි ඒකට මොකක් හරි දෙයක් දාලා පාට කරන්න පුළුවන්. එතකොට ඔන්න රාග වෙනවා, රාග රක්ත වෙනවා. රාගෙන් ඒ පැත්ත වර්ණවත් වෙනවා. ඊට පස්සේ ද්වේෂයට මට මතක විදිහට පෙන්වන්නේ මේක නේ හොඳටම රස උණු කළා දැන් මේ ගොජ දානවා. ඒක තමයි උණු මේ ද්වේෂයේ පැත්තට පෙන්වන්නේ. ඊට පස්සේ තීන මිද්දර පෙන්වන්නේ දැන් මේක දියසෙවල් බැඳිලා මේක නිකන් මේ ආලෝකයක් මහක්වත් නැහැ, අඳුරු තැනක නිකන් ඔක්කොම ගුහාවක තියෙනවා වගේ දියසෙවල් බැඳිච්ච වතුරක්. තීන මිද්දර පෙන්වන්නේ. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චයට මට මතක විදිහට තියෙන්නේ නිකන් මේක සෙලවෙන කැළඹිච්ච ස්වභාවය තමයි උද්දච්ච කුක්කුච්චයට පෙන්වන්නේ. විචිකිච්ඡාවට මට මතක නැහැ මොකක්ද මොන විදිහට පෙන්වන්නේ කියලා. ඔන්න ඔය විදිහට මේ වතුර මුල් කළා බුදුරජාමුදුරුවෝ පෙන්වුවා අපේ මේ හිතේ හටගන්න නීවරණත් ඒ වතුරටම පත් වෙන වතුරේම විවිධ අවස්ථා වශයෙන්. එතකොට ඒ නමුත් නිවැරදි පිරිසුදු වතුරේ තියෙන එකක්වත් නෙමෙයිනේ. ඒක රත් කරපු වතුරක් නෙමෙයි. ඒක ඇවිල්ලා දියසෙල් බැඳිච්ච එහෙම වතුරකුත් නෙමෙයි, මඩ වෙච්ච එහෙම වතුරකුත් නෙමෙයි, කැළඹිච්ච වතුරකුත් නෙමෙයි, ඊළඟට වර්ණ ගන්නපු වතුරකුත් නෙමෙයි. නිකම්ම නිකන් ඇල්ලතුර. නිකම්ම නිකන් ඇල්ලතුර. ඒතර මේ නිකම්ම නිකන් ඇල්ලතුර ගතිය එනං අපේ හිත නේද? නමුත් ඒ ගතියේ නැහැ ඉතින් මොකක්වත්. ඒ ගතියේ නැහැ කිසි ආටෝපයක්, ඒ ගතියේ නැහැ කිසි එක්සයිට්මන්ට් එකක්, ඒ ගතියේ නැහැ උඩ පැන උඩ උඩ පැන උඩ උඩ යට යන ගතියක්. ඒ වෙනුවට තියෙන බොහොම නිශ්චල ගතියක්, විනිවිද පේන ගතියක්, පිරිසිදු ගතියක්, හැබැයි ගැඹුරක්. ඉතින් එතනට තමයි බුදුහාඳුරු අපිව එක්කගෙන ඉන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, හොඳටම තේරුණා.
හොඳයි.
උත්සාහ කරලා බලන්න ඇල්වතුර වගේ
ඉන්න. ඒක තමයි. හොඳයි. 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 එහෙනම් අද අපිට මේ වෙන විශේෂ ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. පහලා අපේ වැඩසටහනස් ක්‍රියාත්මක වෙනවා. අද පටන් ගන්නවා දවස් දෙකක වැඩසටහනක්. ඉතින් එහෙමනම් අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම සාකච්ඡා මුල් කරගෙන එකතු කරගත්තා වූ රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිල් ලෝකවාසීන් සමග බෙදාගමු. මම ආරාධනා කරනවා ධම්මසුබද්ද සාමින වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න කියලා.
අවසරයි ස්වාමින් වහන්සේ. අද දිනෙත් අපි සියලු දෙනා උදේ කාලයේ එකතු වෙලා පුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වුවා. බාහිරිනොත් සූම් තාක්ෂණය හරහා එහෙම විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඉතින් අපි සියලු දෙනා විසින්ම රැස් කරගත්තා වූ යම් පිනක් තියෙනවා නම් ඒ සියලුම පින් සමස්ත ලෝකවාසී පින් බලාපොරොත්තු වෙන පින් ලබාගත හැකි යම් සත්ව කොට්ටාශයක් සිටිනවා නම් ඒ සියලුම දෙනා සතුටු සිතින් අනුමෝදන්වත්වා සියලුම දෙනාට නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලුම පින් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච ගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං